අයිබෝවන් දුවේ පුතේ, අපස උසස් පෙළ ගෘහාර්ථික විද්‍යා විෂය සමග සම්බන්ධ වෙන මම වත්තේකම් බාලිකා මහාවිද්‍යාලයේ ජයන්තා වීරසේකර. හොඳයි දුවේ පුතේ, මම අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 13 වන ශ්‍රේණියේ 5/3 නිපුණතා මට්ටම. 5/3 නිපුණතා මට්ටම කියන්නේ ජීවත්වන පරිසරය සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වා ගැනීමට අපද්‍රව්‍ය කළමනාකරණය කරයි. එහෙමනම් දුවේ පුතේ බලමු අපි අපද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. අපද්‍රව්‍ය නැත්තම් කසල කියලා කියනවා. මොනවද මේ අපද්‍රව්‍ය කසල කියලා කියන්නේ? යම් කිසි දෙයක් තව දුරටත් අවශ්‍ය නොවු විට ඒක අපි ඉවත් කරනවා. අපි මොන හරි දෙයක් ප්‍රයෝජනයක් අරගෙන ඒක අපිට අවශ්‍ය නෑ කියලා හිතලා අපි ඉවත් කරනවා. මෙන්න මේ ඉවත් කරන දෙයට තමයි අපි කියන්නේ කසල කියලා. නැත්තම් අපද්‍රව්‍ය කියලා කියන්නේ. ඒ වුණාට දුවේ පුතේ මේක එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙකුට වෙනස් මේ අවශ්‍ය නැති දෙයක් අනවශ්‍යයි කියලා හිතලා ඒක ඉවත් කරන කරනවා නම් තව කෙනෙකුට ඒක ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් වීදුරු බෝතල්. අපිට දැන් වීදුරු බෝතල් අපි අවශ්‍ය නැහැ කියලා අපේ නිවසින් ඒවා බැහැර කරනවා. නමුත් ඒවා අපි මේ අවශ්‍ය වෙන පුද්ගලයෝ ඉන්න පුළුවන්. දැන් පොල් කටු වගේදී අපි පොල් කටු ගෙදරින් ඉවත් කරනවා. නමුත් පොල් කටු වලින් ප්‍රයෝජන ගන්න අය ඉන්නවා. ඒ වගේම නිර්මාණ කරන අය ඉන්නවා. ඒ වගේම අගුරු ලබාගෙන ගන්න අය ඉන්නවා. ඊට පස්සේ හැඳි වගේ දේවල් හදනවා. මෙන්න මේ වගේ ප්‍රයෝජනවත් වැඩක් ගන්න අය ඉන්නවා. ඒ වගේම තමයි මුළු තැන්ගේ අපද්‍රව්‍ය. අපි විසිකා කරලා දානෝහි නේද? නමුත් අපිට මේව එකතු කරලා කොම්පෝස්ට් හදාගන්න පුළුවන් නේද? තේරුණාද ඔබට? එතකොට මේ අපද්‍රව්‍ය කියන්නේ මොනවද? කසල කියන්නේ මොකද්ද කියලා තමයි මම මේ පැහැදිලි කරන්නේ. එතකොට අපි ඉවත් කරන දේවල් අපිට ප්‍රයෝජනයක් නැහැ කියලා අපි ඉවත් කරන දේවල් තමයි අපි අපද්‍රව්‍ය නැත්නම් කසල කියලා හඳුන්වන්නේ. එතකොට මේ අපද්‍රව්‍ය වලට තව නිර්වචන කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ පළමුව භාවිතා කරන්නාට තවදුරටත් ප්‍රයෝජනයක් හා වටිනාකමක් නොමැති ඕනෑම ද්‍රව්‍යයක් අපි අපද්‍රව්‍යයක් කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි අපද්‍රව්‍ය පළමුව භාවිතා කරන්නාට අනවශ්‍ය දෙයක් බවත් ඒවා ජනනී වන ආකාරය අනුව නැත්නම් මේ ප්‍රදේශ අනුව අපිට විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ කියන්නේ අපි මේ අපද්‍රව්‍ය විවිධ නම් වලින් හඳුන්වනවා කියලා කියන්නේ ඒක නැත්තම් මේ උපදින ජනනී වන ආකාරය නැත්තම් උපදින ආකාරය වෙන ආරම්භ වන ආකාරය අනුවත් නැත්තම් ප්‍රදේශ අනුවත් මේවා එකින් එක නම් වලින් හඳුන්වනවා. මේවා කිව්වම මාට තේරේ. සමහරු මේ අපද්‍රව්‍ය වල කුණු කියලා කියනවා. සමහරු කියනවා රොඩු කියලා. සමහරක් අය කියනවා කසල කියලා. තව අය පුද්ගලයෝ කියනවා නාගරික කසල කියලා. මෙන්න මේ විදිහට අපි මේ අනවශ්‍යයි කියලා බැහැර කරන දේවල් අපි විවිධ නම් වලින් හඳුන්වන දෙනවා. තේරෙනවද? ඒත් එක්කම තමයි මේ අපද්‍රව්‍ය තම ගැන අපි කතා කරනවා නම් තවදුරටත් මේ අපද්‍රව්‍ය තුලින් අපි මේ පරිසරයේ සමතුලිතතාවයේ බිඳ වැටලා යනවා නේද? අපි මේ පරිසරයට මෙන්න එක එක දේවල් එකතු කරාම පරිසරයට විවිධ බලපෑම් ඇති කරනවා. පරිසරයට හානි ඇති කරනවා. පරිසරයේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා. මෙන්න මේ තුලින් අපි පරිසරයේ සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. නේද? පරිසරයට මේ දැන් සේදුම් කටයුතු සඳහා ජලය භාවිතයේදී ජලයේ විවිධ ද්‍රව්‍ය ද්‍රාවණය වෙලා ඒවා පරිසරයට එකතු වෙනවා. මේ වගේම පරිසරයේ සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. මේ තේරුණාද? එතකොට බලමු අපි මේ කසල ගැන. තව කසල බඳුන ගමු. එතකොට මේ කසල බඳුනේ මොනවද අඩංගු වෙලා තියෙන්නේ? මේ කසල බඳුන කඩංගු වෙලා තියෙනවා විවිධ දේවල්. අපි ඉවත් කරන දේවල් කඩදාසි තියෙනවා, කාඩ්බෝඩ් තියෙනවා. ඒ වගේම තමයි ආහාර නැත්තම් ගෙවතු අපද්‍රව්‍ය තියෙනවා. අපි නිවසින් අපි ඉවත් කරන දේවල් මේ පොල් කුරු ඉවත් කරනවා, තේ කුරු ඉවත් කරනවා, එළවලු කපලා අපි මේ නරක් වෙච්ච දේවල් ඉවත් කරනවා. මේ විදිහට අපද්‍රව්‍ය අපි ඉවත් කරන දේවල් තියෙනවා. ඒ වගේම වීදුරු. ඊට පස්සේ තව විවිධ ද්‍රව්‍ය ගෙදරක කොච්චර අපද්‍රව්‍ය එකතු වෙනවද නේ? සතියක් කින් ගේයස් කරනකොට අපිට ගොඩාක් අපද්‍රව්‍ය ඉවත් කරනවා හම්බ වෙනවා. ඊට පස්සේ තව මාසිකින් විතර ගේයස් කරනවා නම් මේක නම් ඊටත් වැඩි එකතු වෙලා තියෙනවා. මේ කසල තමයි නිතරම අපිට ගොඩ ගැහෙන්නේ. නිතරම අපි ගෙවල් තුළින් ගොඩ ගැහෙනවා. ඒ ගොඩ ගැහෙන කසල තුළ මෙන්න මේ අඩංගුල, මේ කාඩ්බෝඩ් කඩදාසි, ඊට පස්සේ වීදුරු, ප්ලාස්ටික්, රෙදි කෑලි නේ අපි අදලම ඉවත් කරන රෙදි කෑලි තියෙනවා, නැත්තම් මේ එහෙට මෙහෙට මේ බිම දාලා විසි කරන දේවල් අම්බ ගොඩාක් අපිට ඒ විදිහට මේ විවිධ ද්‍රව්‍ය අපිට නැත්තම් අපද්‍රව්‍ය විදිහට අපි ඉවත් කරනවා. අපි ඒවා හඳුන්වනවා අපද්‍රව්‍ය කියලා. එතකොට අපි මේ මේ ඔයාට මේ තේරෙනවා දුවේ පුතේ, මේ අපද්‍රව්‍ය අපි ඉවත් කරනකොට අපි ඒවා නිකන් ඔහේ විසිකා කරලා පරිසරයට එකතු කරලා හරියන්නේ නැහැ කියලා. එහෙනම් අපි මේ අපද්‍රව්‍ය මොකද කරන්න ඕනේ? කළමනාකරණය කරන්න ඕනේ. කියන්නේ නිවැරදිව අපි ඒවා බැහැර කරන්න ඕනේ. කියන්නේ අපද්‍රව්‍ය නිසා පාරිසරික බලපෑම් අවම කිරීම සහ ඒවා ජනනය වන අවස්ථාවේ සිට අවසාන බැහැර කිරීම දක්වා සියලු කටයුතු නැත්තම් ක්‍රියාමාර්ග ඇතුළත් සමස්ත ක්‍රියාවලිය තමයි අපිට අපද්‍රව්‍ය කළමනාකරණය කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් මේ අපද්‍රව්‍ය අපි එකතු කරන්න ඕනේ. එකතු කරලා අපි ඒවා වෙන් කරන්න ඕනේ. ප්‍රවාහණය කරනවා, ගබඩා කරනවා, ඊට පස්සේ සැකසීම් කරනවා, බැහැර කිරීම කරනවා. මෙන්න මේ විදිහට අපි අපද්‍රව්‍ය ක්‍රමානුකූලව කළමනාකරණය කරගන්න ඕනේ. ඔබ දන්න ඔබ පරිසරයේදී ඔබ නැත්තම් මේ පරිසරයට මුදා හරින මේ අපද්‍රව්‍ය ඔබ වර්ග කරගන්නවා. ඔබ පාසලේදී මේක කරනවා දුවේ පුතේ. ඔබට පාසලේ තියෙන වෙනම බඳුන් දාන්න, මම හිතන්නේ ගොඩාක් පාසල්වල මේක කරනවා. පොලිතින් දාන්න වෙනම භාජන, කඩදාසි දාන්න වෙනම භාජන, නේ දිරාපත් වෙන ද්‍රව්‍ය, දිරාපත් නොවන ද්‍රව්‍ය, මෙන්න මේ විදිහට කසල බඳුන් වෙන් කරලා තියෙනවා. ඕනෑම තැනක මම හිතන්නේ මේ වෙනකොට තියෙනවා. ඔබ නිවසෙත් මේවා තියෙනවා, නැතිනම් ඔබ මේ අනිවාර්යෙන් ඔබ කසල බැහැර කිරීම ක්‍රමානුකූලව සිද්ධ කරන්න ඕනේ, නැත්නම් කසල කර්මනාකරණය නිවැරදිව කරන්න ඕනේ. එතකොට ඔබ මේ විදිහට අපද්‍රව්‍ය එකතු කරලා මේවා වර්ග කරන්න ඕනේ. නේද නගර සභාවෙන් කුණු ගෙනියන්න ආවත්, නැත්නම් කසල එකතු කරගෙන යන්න ආවත් මේ විදිහට අපිට වෙන් කරලා අපි යාලට දෙන්න ඕනේ. නේද? ඒක තමයි වැදගත්. ඊපස් අපද්‍රව්‍ය කර්මනාකරණයේදී වර්ගීකරණවා අපි මේවා. කියන් විවිධ නිර්ණායක මත පදනම් කරගෙන අපි මේවා වර්ග කරනවා. කොහොමද අපි වර්ග කරන්නේ? ඒ වගේ සංයුති අනුව, නැත්නම් ජනනීය වන ස්ථානිය අනුව. ඒ කියන්නේ ගෘහාශ්‍රිතවද, නැත්නම් නාගරිකද, ආයතනික වශයෙන්ද, මේ වාණිජ වශයෙන්ද, මේ කියන්නේ ජනනීය වන ස්ථාන අනුව කියලා කිව්වේ ඒකයි. නේ ජෛව හායනීය කළ හෝ නොහැකි විදිහට මෙන්න මේ විදිහට අපි මේවා මේ වර්ගීකරණය කරනවා. ඒ වගේම තමයි වෙනත් කියලා කියනවා. වෙනත් කියලා කිව්වහම උපද්‍රවකාරී අපද්‍රව්‍ය තියෙනවා, උපද්‍රවකාරී නොවන අපද්‍රව්‍ය කියලාත් අපි වර්ග කරනවා මේ වෙනත් ඒවා. එතකොට උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියලා කිව්වහම ගෘහස්ත උපද්‍රවකාරී අපද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ පරණ ගෑස් ටැංකි, රසදි අඩංගු උපකරණ තියෙනවා, රසදි අඩංගු බල්බ් වගේ දේවල් අපි ඉවත් කරනවා. ඒ වගේම සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය තියෙනවා, රෝහල් වගේ ස්ථානවලින් පිට කරන අපද්‍රව්‍ය තියෙනවා, විදුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා, අපද්‍රව්‍ය තියෙනවා, කාර්මික අපද්‍රව්‍ය තියෙනවා, කෘෂි රසායන මීතේන් ඒ වගේ දේවල්. මෙන්න මේවා අපි උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියලා හඳුන්වනවා. උපද්‍රවකාරී නොවන අපද්‍රව්‍ය කියලා කියන්නේ නාගරික අපද්‍රව්‍ය, ගෘහස්තව ජනීවන අපද්‍රව්‍ය හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය වලට. හොඳයි දුවේ පුතේ, අපි බලමු මේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය වල ස්වභාවය හා ලක්ෂණ මොනවද කියලා. එතකොට මේ අපද්‍රව්‍ය වල ස්වභාවය කියලා කිව්වහම අපද්‍රව්‍ය විවිධ වෙනවා. ඒ කියන්නේ ඝන අපද්‍රව්‍ය තියෙනවා, වායුමය අපද්‍රව්‍ය තියෙනවා, ද්‍රව අපද්‍රව්‍ය තියෙනවා, කාර්මික අපද්‍රව්‍ය තියෙනවා. මෙන්න මේ විදිහට අපි අර ඉවත් කරන දේවල් නැත්නම් කසල නැත්නම් අපද්‍රව්‍ය වර්ග කරනවා. කොයි විදිහටද? ඝන අපද්‍රව්‍ය, ද්‍රව අපද්‍රව්‍ය, වායුමය අපද්‍රව්‍ය හා කාර්මික අපද්‍රව්‍ය කියලා. එහෙමනම් බලමු අපි ඉස්සරහම ඝන අපද්‍රව්‍යයක් කියන්නේ මොනවද කියලා. ඝන අපද්‍රව්‍යයක් කියන්නේ දුවේ පුතේ එදිනෙදා ක්‍රියාවලින්ගෙන් උත්පාදනය වෙලා ඉවත දමන දේවල් තමයි අපි ඝන අපද්‍රව්‍ය කියලා කියන්නේ. අපි මේ පාවිච්චි කරලා නේද අපි එදිනෙදා ක්‍රියාවලින්ගෙන් අපි එදිනෙදා ගන්න දේවල් වලින් ප්‍රයෝජනයක් අරගෙන අපි ඉවත් කරන දේවල් අපි ඝන අපද්‍රව්‍ය කියලා කියනවා. ඒතකොට ඝන ද්‍රව්‍ය වර්ගීකරණය කරන්න පුළුවන් අපිට නාගරික ඝන අපද්‍රව්‍ය, එතකොට මේ එදිනෙදා පාවිච්චි කරනකම් නාගරික වශයෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉවත් කරන දේවල් තියෙනවා. ගෘහස්ත වශයෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉවත් කරන දේවල් තියෙනවා. ඊට පස්සේ වෙළඳ පොළ හා ආශ්‍රිතව ඉවත් කරන දේවල් තියෙනවා. ආයතනික වශයෙන් තියෙනවා. වීදි හා වෙරළ ඝන අපද්‍රව්‍ය තියෙනවා. නේ මේ විදිහට කර්මාද ශාලා වලින් පිට කරනවා. උපද්‍රවකාරී විදිහට ඉවත් කරන ඝන අපද්‍රව්‍ය තියෙනවා. මෙන්න මේ විදිහට අපි ඝන අපද්‍රව්‍ය විවිධ ස්ථානවලින් ඉවත් කරනවා. ඔය කිව්ව විදිහට, කියන්නේ නාගරික වශයෙන්, ආයතනික වශයෙන්, වෙළඳපොළ වශයෙන්, ගෘහස්ත වශයෙන්, මෙන්න මේ විදිහට ඉවත් කරනවා ඝන අපද්‍රව්‍ය. එතකොට මේ ඉවත් කරන ඝන අපද්‍රව්‍ය වලින් පරිසරයට ඇතිවන බලපෑම කොයි වගේද? දැන් ඝන අපද්‍රව්‍ය වලින් කිව්වහම ඉවත් කරපුවහම මොකද වෙන්නේ? පරිසරයට ඒවා පරිසරයේ ගොඩ ගැහෙනවා. පරිසරේ දැන් ඔයාලා දැකලා ඇති තැන් තැන්වල, පාරවල් වල, නැත්නම් කුණු එකතු කරන තැන්වල මේවා ඔක්කොම ගොඩ ගැහිලා තියෙනවා. නේ? එතකොට ඒක පරිසරයට ඇත්තටම ගැටලු ඇති කාරණා. ඒ වගේම තමයි මේ විදිහට කුණු තැන් තැන්වල ගොඩ ගැහුනහම අර පරිසරයේ තියෙන ස්වභාව සෞන්දර්යයට බාධා ඇති වෙනවා. කියන්නේ පරිසරයේ තියෙන ලස්සන නැත්නම් සුන්දරත්වය නැති වෙලා යනවා. ඒ වගේම තමයි පරිසරයේ ගඳ ගහනවා. ඒ කියන්නේ මේ පරිසර මේ කුණු මගින් මීතේන් වගේ හරිතාගාර වායු නිපදවනහම ගෝලීය උණුසුමට මේ දායක වෙනවා. ඒ වගේම තමයි මදුරෝ වගේ සත්තු බෝ වෙලා අපිට සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. උදාහරණයක් විදිහට කියනවනම් ඩෙංගු වගේ දේවල් නේද? ඔබට නිතරම මාධ්‍ය තුලින් දැනුවත් කරනවා ඩෙංගු ආවම කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. නේද? මේ ඝන අපද්‍රව්‍ය මගින් තමයි මේ බෝවීම නැත්නම් මදුරුවන් බෝවීම වගේ දේවල් ඇති වෙන්නේ. ඒ වගේම තමයි දුගඳ හමනවා. දුගඳ හමන්නේ කොහොමද? හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායු නිෂ්පාදනය වෙනවා මේ ඝන අපද්‍රව්‍ය තුලින්. කුණු ගොඩ ගහගෙන ගොඩ ගහගෙන කසල ගොඩ ගහලා තිනකොට මේ වගේ දේවල් ඇති වෙනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි කෘමීන් සහ කෘන්තකීන් ව්‍යාප්ත වෙනවා. සත්තු බෝ වෙනවා. ඒ වගේම තමයි භූගත ජල දූෂණය සිද්ධ වෙනවා. මේ නයිට්‍රේට්, බැර ලෝහ, ඒ වගේ දේවල් නිෂ්පාදනය වෙලා මේ භූගත ජලයේ දූෂණය වෙනවා. විවිධ ජෛව විවිධත්වයට හානි ඇති වෙනවා. ඒ කියන්නේ පොලිතීන් වගේ දේවල් සත්තු ආහාරයට ගත්තාම ඔබ දැකලා ඇති, මම හිතන්නේ මාධ්‍ය තුලින් පෙනලා තිනවා මේ අලියෝ වගේ අලියෙනවා, මේ කුණු කනවා. එතකොට ඒ වගේ පොලිතීන් මේ වෙලා මේ අපි පරිසරයේ ඉන්න සත්තු මේ පොලිතීන් කනවා, කුණුත් එක්ක කැවෙනවා. එතකොට ඒක අපි ජෛව විවිධත්වයට හානි ඇති වෙනවා. ඒ වගේම තමයි කුණු කඳු නාය යනවා. කුණු කඳු නාය ගිහිල්ලා මිනිස් ජීවිත නැත්තම් දේපල මේ වගේ දේවල් හානි සිද්ධ වෙනවා. මෙන්න මේ ඝන අපද්‍රව්‍ය වලින් පරිසරයට ඇතිවන බලපෑම කතා කරේ. එතකොට අපි හඳුනාගත්තා දැන් ඝන අපද්‍රව්‍ය කියන්නේ මොනවද? ඝන අපද්‍රව්‍ය නිසා පරිසරයට ඇතිවන බලපෑම කොහොමද කියලා. ඊගාවට අපි මේ එක අපද්‍රව්‍යයක් විදිහට තමයි ඔය හඳුනාගත්තේ. ඊගාව අපද්‍රව්‍ය තමයි ද්‍රව අපද්‍රව්‍ය. කර්මී අපද්‍රව්‍ය වර්ග කරපුවාම ද්‍රව අපද්‍රව්‍ය. ද්‍රව අපද්‍රව්‍ය කියලා කියන ද්‍රවයක් කියනක ඔබ දන්නවා නේද? එතකොට ජනතාවට හරි පරිසරයට හරි හානි විය හැකි ආකාරය හාම්නි ද්‍රව ආකාරයෙන් හානි වෙන දේවල් තමයි අපි ද්‍රව අපද්‍රව්‍ය කියලා කියන්නේ. මේවා නිවෙස් වලින් බැහැර කරනවා නේ, බැහැර කරන කියන්නේ වැසිකිලි වගේ ජලය, මුළු තැඟේ පිට කරන අපජලය, කර්මාන්ත ශාලාවල සියදුම් කටයුතු වලදී පිට කරන ජලය, ඒ වගේම තමයි කෘෂි හා ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවලින් පිට කරන දූෂිත ජලය, මෙන්න මේවට තමයි අපි කියන්නේ ද්‍රව අපද්‍රව්‍ය කියලා. මේ ද්‍රව අපද්‍රව්‍ය තුලින්ත් පරිසරයට ලොකු බලපෑමක් ඇති වෙනවා. මොනවද ඇති වෙන්නේ? දැන් මේ ඔකට දැකලා ඇති, ඔකට ගොඩාක් තැන්වලදී ඔය දැන් මේ ඝන අපද්‍රව්‍ය වගේම ද්‍රව අපද්‍රව්‍යත් ගොඩ ගැහෙනවා නේ. ඒවා පරිසරයට එකතු වෙනවා, උදාහරණයක් ජලාශවලට එකතු වෙනවා නේ. ඒ වගේ වුණහම මොකද වෙන්නේ? ජලාශවලට මුදා හරියාම ජලජ ජීවීන් විනාශ වෙනවා. ඒ වගේම තමයි ව්‍යාධි ජනක ජීවීන් ඇති වුණහම ඒ වගේම අපිට රෝග ඇති වෙනවා. කියන්නේ බහිස්රාවී වගේ ද්‍රව්‍ය එකතු වුණහම අපිට නේ අපිට රෝග ඇති වෙනවා. මිනිසාට තමයි මේ හැම දෙයකින්ම මිනිසාට සහ සත්තු සම්පත තමයි විනාශ වෙලා යන්නේ. ඒ වගේම තමයි විෂ වායු නිපද වෙනවා. බැර ලෝහ අඩංගු නිසා පසහා ජලයේ දූෂණය වෙනවා. ඒ වගේම තමයි ජලයේ නිල හරිත ඇල්ගී වර්ධනය වීම සහ ඔක්සිජන් අඩු වෙනවා. ගෘහාසිත ජල ප්‍රභවයන්ට එකතු වෙන මේ ඔක්කොම අවසානයේදී පරිසරයට එකතු වෙලා අවසානයේ අපිටම තමයි එන්නේ
නේ භූගත ජලයට එකතු වෙනවා. ඒ වගේම තමා ජලාශවලට එකතු වෙනවා. ඒ වගේ දේවල් වලින් අපිට ආයෙත් මිනිසාට බලපෑම් ඇති වෙනවා. එතකොට අපි මේ අපද්‍රව්‍ය වර්ගීකරණය කරා ඝන අපද්‍රව්‍ය, ද්‍රව අපද්‍රව්‍ය කියලා. ඊට පස්සේ ඒ වගේ පරිසරයට ඇතිවන බලපෑම් මොනවද කියලා කිව්වා. තවත් අපද්‍රව්‍ය තමයි වායුමය අපද්‍රව්‍ය. වායුමය අපද්‍රව්‍ය කියලා කිව්වම වායුව. එතකොට කොහොමද? නිෂ්පාදනය, සැකසීම, ද්‍රව්‍ය පරිභෝජනය, ජෛව ක්‍රියාවලී, ඉන්ධන දහනය නැතනම් කාර්මික කැලිකසල ආදී මගින් පිටවන වායු ආකාරي අපද්‍රව්‍ය තමයි අපි වායුමය අපද්‍රව්‍ය කියලා කියන්නේ. මේ වායුමය අපද්‍රව්‍ය තුනෙත් වායු ගෝලයේ දූෂණය වෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ ශ්වසන ආබාධ වගේ දේවල් ඇති වෙනවා. හරිතාකාර වායු නිසා මිහිතලිය උණුසුම් වෙනවා. ඕසෝන් වියනට හානි සිද්ධ වෙනවා. ආම්ල වැසි ඇති වෙනවා. ඔන්න එතකොට ඔබ දුවේ පුතේ අඳුරගන්න මේ සියලු අපද්‍රව්‍ය වලින් පරිසරයට ගොඩාක් බලපෑම් ඇති වෙනවා. විවිධ ආකාරයේ බලපෑම් ඇති වෙනවා කියන එක තමයි මම මේ ඔබට තේරුම් කරලා දෙන්න, අවබෝධ කරලා දෙන්නේ. ඊගාවක අපද්‍රව්‍ය තමයි කාර්මික අපද්‍රව්‍ය. කාර්මික අපද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? කර්මාන්ත ක්‍රියාකාරකම් වලදී ප්‍රයෝජනයක් නොමැති ද්‍රව්‍ය තමයි අපි හඳුන්වන්නේ මේ කාර්මික අපද්‍රව්‍ය කියලා. නිෂ්පාදන ක්‍රියාවලියේදී කැණීම් වලදී පිට කරන ඝන නැත්නම් අර්ධ ඝන, ද්‍රව, වායු නැත්නම් අවශේෂ ද්‍රව්‍ය මේ සියල්ලම මේ කාර්මික අපද්‍රව්‍ය වලට අයිති වෙනවා. ඒතර මේ කාර්මික අපද්‍රව්‍ය තුනේ පරිසරයට ගොඩ බලපෑම් ඇති වෙනවා. මේ සියලු අපද්‍රව්‍ය තුලින් මොකද වෙන්නේ? සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. නැ බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. විෂ ද්‍රව්‍ය සිරුර තුල තැම්පත් වෙනවා. ජෛව විශාලනය කියලා අපි ඒකට කියනවා. ඒ වගේම තමයි පාංශු දෝෂණ වෙනවා, දේශගුණික වෙනස් වීම ඇති වෙනවා. ඒ වගේම මේ ජෛව විවිධත්වයට හානි ඇති වෙනවා. ගැඩවිලා වැනි සතුන් මේ හිතකර සතුන් විනාශ වෙනවා. පරිසරයට හිතකර සතුන් ගැඩවිලා කියලා කියන්නේ ඒ වගේ සතුන් විනාශ වෙනවා. ජල දූෂණ නිසා පානීය ජල අර්බුද ඇති වෙනවා. නේ ගෘහස්ථ ලිංගවල ජලපානය සඳහා නුසුදුසු වෙනවා. මේ පරිසරයට මේ අපද්‍රව්‍ය විවිධ අපද්‍රව්‍ය විවිධ ආකාරයේ අපද්‍රව්‍ය එකතු වුනහම ඇති වෙන දේවල් මේ කියන්නේ. කර්මාදශාලා වලින් පිස වායු පිට කරනවනේ දෙන්නේ සියලුම දේවල්. එතකොට දුවේ පුතේ ඔබට වැටහෙනවා දැන් මම මේ කියන දේම කරුණු වලින් තේරෙනවා මේ සියලුම අපද්‍රව්‍ය අපි කළමනාකරණය කරගන්න ඕනේ. නිසි ආකාරයට කළමනාකරණය කරගන්න ඕනේ. අපද්‍රව්‍ය කළමනාකරණය කරගත යුතු බව අනිවාර්යෙන් කළ යුතු දෙයක් කියලා අපිට තේරෙනවා. එහෙනම් අපි මේ කළමනාකරණය කරගන්න ඕන අපද්‍රව්‍ය වෙන් කරන්න ඕන, ප්‍රතිචක්‍රීකරණය කරගන්න ඕන. ඒ වගේම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම හඳුනා ගන්න ඕන. ඔබ අනිවාර්යෙන් මම කලිනුත් කිව්වම පාසලේදී මේ අපිට වෙන් කරලා මේ ප්ලාස්ටික් බඳුන් තියලා මේක කඩදාසි දාන්න, මේක පොලිතින් දාන්න, මේ විදිහට අපිට කසල වෙන් කරලා තියෙනවා. ඒතර ඔබ ඒක පාසලේදී අනුගමනය කරනවා. සමහර අපිට මාරු කරලා දාන්නත් පුළුවන්, හිතලා කරන්නත් පුළුවන්. එහෙම කරන්න එපා. දුවේ පුතේ ඔබ හොඳට අවබෝධ කරගන්න මේ කසල කළමනාකරණය කියන එක ඉතාමත් වැදගත් කියලා. ඉතින් පාසලේදී විතරක් ඕක කරලා හරියන්නේ නැහැ. ඔබ නිවසේදීත් මේ පාසල කළමනාකරණය නිවැරදිව කරන්න ඕනේ. නිවසේදීත් ඔබට පුළුවන් මේ ප්ලාස්ටික් වෙනම, පොලිතීන් වෙනම, නැත්තම් දිරන නොදිරන ද්‍රව්‍ය මොනවද කියලා වෙන් කරලා අපින මේක නිවැරදි ක්‍රමයටම කළමනාකරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ කොහේ හරි ගිහාම, ඔබ කියන්නේ ඔබ ගමනක් ගිහාම නැත්නම් විනෝද චාරිකාවක් ගිහාම, ඒ වගේ අවස්ථාවලදීත් නැත්නම් බස් එකේදී යද්දී ඔබගේ පෞද්ගලික වාහනයක යද්දී මේ සෑම සියලු අවස්ථාවකදීම මේ කසල කළමනාකරණය කියන දේවල් ඔබ හොඳට තරේ මතක තියාගන්න ඕනේ. මොකද ඔබ ටොපියක් කෑවත් ටොපිය කාලා කොලේ ජනලෙන් දැන් කියන්නේ වාහනේ කරනවනම් වාහනේ එළියට දාන්නේ නැහැ. කොහේ හරි ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහිල්ලා කෑම කෑවනම් ඔබ ඒ කෑම කාපු කොල්ල ඒ තැන් තැන් වල විසි කරලා ඉන්නේ නැහැ. වතුර බිව්වනම් බෝතලේ විසි කරලා ඉන්නේ නැහැ. නේද? ඒ විදිහට ඔබ ඒක නිවැරදි කළමනාකරණය ඉගෙන ගත්තොත්, ඒක අනුගමනය කරොත් ඔබ කොහේ ගියත් ඔබ පරිසර හිතකාමී ලෙස ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඉතින් ඔබ ටොපියක් එවත් මං ඉස්සෙල්ලා කිව්වා ඔබ ටොපි කොලේ බෑග් එක දාගෙන ගෙදර ගින්න ඕනේ. ගෙදර ගිනාලා ඒක නිසි ලෙස කළමනාකරණය කරගන්න ඕනේ. මෙන්න මෙම ඔබ මේ විෂය හදෑරීම තුළින් ඔබ ප්‍රගුණ කරගන්න ඕනේ, ඇතිව අනිවාර්යයෙන්ම ඔබ ඇති කරගන්න ඕනේ මේ වගේ දේවල්. එතකොට අපි බලමු මේ මේ ප්‍රතිචක්‍රීකරණය ගැන. දැන් රවි අපි වෙන කරගත්ත එකට ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණයේදී 3R සංකල්පය, මං හිතන්නේ මේවා 3R සංකල්පය කිව්වහම ඔබ මේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා කියන විෂය තුනෙත් මේ 3R සංකල්පය පොඩි පන්තිවලදී ඉඳලාම ඉගෙනගෙන ඉනවා. ඒ නිසා මම හිතන්නේ ඔබට මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා කියලා. 3R සංකල්පය කියලා කියන්නේ රෙඩියුස්, රියුස්, රීසයිකල් නේද? රෙඩියුස් කියලා කියන්නේ කසල උත්පාදනය අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ පළමු අවස්ථාවෙම අපද්‍රව්‍ය අඩු කරගන්න ඕනේ. අපි මිලදී ගන්න අවස්ථාවෙම අපද්‍රව්‍ය අඩු කරලා ගන්න ඕනේ. නේද? ඊට පස්සේ ඇසුරුම් ප්‍රතික්ෂේප කරගන්න ඕනේ. අපිට දෙන ඇසුරුම් අපි බලන්න ඕනේ, දැන් පොලිතින් දෙනවද, ප්ලාස්ටික් වල ඇසුරුම් වල දෙනවද. අපි ඒවා මිලදී ගන්නකොට මේ කියන්නේ පළමු අවස්ථාවෙම අපි අපද්‍රව්‍ය අඩු කරගෙන ආවනම් හරි. ඒක තමයි කසල උත්පාදනය අඩු කිරීම, රිඩියුස් කියලා කියන්නේ. ඊගොඩ නැවත භාවිතය, රියුස් කියලා කියන්නේ නැවත නැවත එකම දේ නැවත නැවත ප්‍රයෝජන ගන්න ඕනේ. ඔබ දැන් දිවා ආහාරය ගෙන එනවා නම් එකම දේ නැවත හොදලා අරගෙන එන්න පුළුවන් විදියට දෙයක් පාවිච්චි කරන්න ඕනේ. වීදුරු නැවත භාවිතා කළ හැකි නේ. ඒ වගේ මොනවා හරි බෝතල් අපි දිනන නැවත ඒක අපිට වෙන ප්‍රයෝජනයකට ගන්න පුළුවන් දෙයක් විදියට. අපි ඉවතලන නැත්නම් අපි භාවිතා කරපු මේ බෑග් එකක් ඉවත් කරන්න කලින්, පරිසරයට මුදා හරින කලින් අපිට මේක නැවත නැවත ප්‍රයෝජන ගන්න පුළුවන්. උපරිම කාර්යයක් කරගන්න නේ, කීප වාරයක් භාවිතා කරන්න පුළුවන්. රියුස් කියලා කියන්නේ ඒකයි, නැවත නැවත භාවිතා කරන්න ඕන. ඒ විදිහට අවසන් අවස්ථාවේ තමයි පරිසරයට මුදා හරින්න ඕනේ. ඒක ඒ වගේ තමයි ප්‍රතිචක්‍රීකරණය කිව්වහම රීසයිකල්. ඒ කියන්නේ මොනවාද? අපද්‍රව්‍ය තව ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කර ගැනීම. ඒක තමයි රීසයිකල් කියලා කියන්නේ. පස්සේ මේක මේ ඒ කියන්නේ උදාහරණයක් දෙනවා, කොම්පෝස්ට් හදා ගන්න පුළුවන්. අපි දිරාපත් වන කාබනික අපද්‍රව්‍ය මේ සුදු ජීවි ව්‍යෝජනයට භාජනය කරලා අපිට නැවත ඒක ප්‍රයෝජනයකට ගන්න මේ ප්‍රතිචක්‍රීකරණය කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් අපි මේ කියන්නේ අනුගමනය කරන්න හොඳට පුරුදු වෙන්න ඕනේ, මතක තියාගන්න ඕනේ කසල කළමනාකරණය කිරීමේදී. ඒ වගේම තමයි පරිසරයේ හානි අවමනසේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ඔබට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මොනවද ඔබට කරන්න පුළුවන් දේවල්? වෙන් කිරීම හා ප්‍රතිචක්‍රීකරණය. අපි දැන් අපි කතා කරා වෙන් කරන අපද්‍රව්‍ය වෙන් කරන ගැන අපි කතා කරා. අපද්‍රව්‍ය ජනනයන ස්ථානයේදීම වෙන් කරගන්නවා. අපි දැන් මොන හරි අපද්‍රව්‍යයක් ඉවත් කරනවා කියලා හිතන්නකෝ, නිවසින් බැහැර කරනවා කියලා හිතන්නකෝ. නිවසින් බැහැර කරනකොට අපි ඒ දේවල් වෙන් කරගන්න ඕනේ. නැත්නම් ප්‍රතිචක්‍රීකරණයට සුදුසු ඒවා තිනවනම් ඒවා ඒ සඳහා යොමු කරගන්න ඕනේ. මේවා ඔබ අනුගමනය කරන්න ඕනේ දුවේ පුතේ අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මල ද්‍රව්‍ය මෘතෙන්ගේ අපද්‍රව්‍ය මගින් ජීව වායු නිපදවීම, නැත්නම් විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධනයක් ලෙස හොදා ගැනීමට නේ විවෘතව පිළිස්සීම. මේ විවෘතව පිළිස්සීම කියලා කියන්නේ ඔබ ඔයේ කුණු දාලා පුච්චනවා නම් එහෙම පුච්චන්න එපා. එහෙම පුච්චපුවාම එකින් පරිසරයට ගොඩාක් බලපෑම් ඇති වෙනවා. මං ඉස්සෙල්ලා කනුව ජීව අපිටමයි ලෙඩ රෝග ඇති වෙන්නේ නේද? ඔබ අවට පරිසරයේ දැන් ඔබ ඉන්න පරිසරය තුළ මේ දූෂකයන් ඇති කර ගන්නවා කියලා කියන්නේ ඔබටමයි හානි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ හැකි තාක් ඒවා අවම කර ගැනීමට කටයුතු කරන්න ඕනේ. එහෙනම් ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ. නේද? ඔබට පුළුවන් ගෙදරදී කොම්පෝස්ට් හදා ගන්න. අපි පාසල් තුල දිනම් ඇත්තටම පාසල් පරිසරය තුල නම් කොම්පෝස්ට් මේ අපි හදනවා. නේ? අපි එක එක විෂයන් තුළින් මේ ප්‍රායෝගිකව මේව අපි අත්හදා බලනවා. ඔබට ඒව නිවසේදීත් කරන්න පුළුවන්. දුවේපොතේ ඔබට අනිවාර්යයෙන්ම කොම්පෝස්ට් වලක් හදා ගන්න පුළුවන්. නැත්නම් කොම්පෝස්ට් බින් එකක් ගිහින් තියා ගන්න පුළුවන් ගෙදර. නේද? ඒකෙන් අපි ඉඩ තියෙන විදිහට පහසු විදිහට අපි ඒව කොම්පෝස්ට් හදාගෙන අපි හදා ගන්න පුළුවන්. අපේ වගාබන් වලට එකතු කර ගන්න පුළුවන්. නේ? නැත්නම් ඒ විදිහට මොනවා හරි දේවල් කසල කළමනාකරණය අනිවාර්යයෙන්ම ඔබ කරන්න ඕනේ. ඔබට ඉතාමත් වැදගත් සාකච්ඡාවක් මම කරේ. ඔබ මේක පාසලේදී අනුගමනය කරනවා, ඒ වගේම නිවසේදීත් අනුගමනය කරන ඔබ දකිනවා නම් අහල පහල කෙනෙක් ඔබ ඔබගේ යාළුවෙක් මිතුරෙක් ඒ වගේ කවුරු හරි කෙනෙක් මේ කසල පරිසරයට අපද්‍රව්‍ය මේ නැත්නම් බැහැර කරනවා නම් අනිසි විදිහට ඒක ඔබ වළක්වන්නත් ඔබට මේ හැකියාව තියෙනවා. දුවේ පුතේ එහෙමනම් හොඳයි, අද අපි සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. කසල කළමනාකරණය ඔබට මේ තුලින් අපද්‍රව්‍යයක් කියන්නේ මොනවද කියලා ඔබ හඳුනාගත්තා. අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම මොනවද කියලා ඉගෙන ගත්තා. නේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න කොහොමද? ඒ වගේම 3R සංකල්පය කියන අපි ඔබ මතක් කරගත්තා. මේ මං හිතනවා ඔබට සාකච්ඡාව සාර්ථක වුණා. එහෙනම් මම අදට සාකච්ඡාව නවතිනවා. ඔබට ආයුබෝවන් දුවේ පුතේ. තෙරුවන් සරණයි.